න්‍යායපත්‍ර අංක දෙක සහ තුන ගරු සභානායකතුමා.
Honorable Minister is here. Honorable Deputy Speaker, I move item 2 and 3.
අයු සභානායකතුමා අපි මේ සභාව පවත්වාගෙන යනවාද මොකද්ද ඔබතුමාගේ අදහස?
You have to continue because
otherwise, we can suspend the parliament till 7:30, or if it is moving, we can go forward.
No, not necessary. We will because we have been here from 9 o'clock in the morning.
So I will put it to the house then for the consent to start.
Aye. The house agreed to commence the.
Yes.
Thank you. With the permission of the house, we go on with the item number 2 and 3. Honorable Malik Samarawikrama.
Honorable Deputy Speaker. We have embarked upon a focused economic development drive that aims to transform this country by generating new investment, new economic opportunities for more people, and creating more and better jobs. In this effort, one of the biggest challenges that our government has had to grapple with is a heavy overhang of debt due to unfeasible projects undertaken in the past and build-up of unproductive assets. The Hambantota Port is one such project. Our government, under the leadership of President Sirisena and Prime Minister Wickremesinghe, identified this as a priority issue to resolve. And today, we are at the moment of that final resolution, the day that the burden of an unproductive asset is lifted off our shoulders, and an important step is taken towards making Hambantota Port contribute positively to our economy. The Hambantota Port has been built with a loan of ₹193 billion. To date, the port of Hambantota has severely underperformed and recorded an accumulated loss of over ₹46.7 billion as at the end of 2016. It was built with little attention to its commercial viability and with little consideration for the burden it would place on our people if it isn't operationalized properly. It is our poor people who have had to bear this burden and will have to do so for generations. No Sri Lankan with the right conscience could watch this go on. We have to look for ways to lift this burden off the people while not losing this public asset. And this is what we are doing today. All of my fellow members of this House who vote in favor of this will be contributing towards an important national decision today. The way in which this project has been structured, it brings in much needed foreign investment, but at the same time complies with all the relevant international laws and most importantly takes well into account Sri Lanka's national security and national interest considerations. An important point for us to note is that the two companies, Hambantota International Port Services and Hambantota International Port Group, are two companies that are registered in Sri Lanka. They will operate by our laws like any other company, and the asset remains Sri Lankan. Yes, there is a majority Chinese equity, but both legal entities are Sri Lankan. Honorable Deputy Speaker, we often talk about how Sri Lanka has a wonderful strategic geographic location in the Indian Ocean and how the Hambantota Port is in a prime location to take advantage of this. But the best of locations and the great potential that is promised is nothing if it is not properly operationalized. This was the case of Hambantota Port. What we are doing now is to ensure that it is better operationalized, fully utilized, and truly be an economic contributor to the people of the southern and Uwa region, as well as the whole country. For too long now, the country's gross domestic product, the GDP, has been concentrated in the western province. 42% of the GDP is generated from and enjoyed by the western province, while the southern province is at just 10.8% and Uwa is a mere 5%. Why is the Western province so dominant? A key reason is that there's a well-operationalized and competitive seaport and an airport. Building infrastructure alone is not enough. It has to be run competitively and efficiently. Through this project, we will finally be able to deliver economic transformation to these two regions that have been left out from economic growth over the past several decades. Just like what Colombo Port has become for the Western province, an efficient and a competitive port in the south can help the southern and Uwa regions connect with international trade, connect with the forthcoming new trade agreements, and also the opportunities from GSP Plus. Honorable Deputy Speaker, before I close, let me recap the importance of this project for our macroeconomic strength. The project will bring in an FDI inflow of US$1.12 billion. There will be an immediate positive impact on our foreign inflows, as a Chinese entity brings in an immediate advance payment of 30%. The balance will be received within 6 months. Thereafter, the two new companies are likely to invest a further US$500 to $600 million for infrastructure development over the project implementation period, adding more FDI inflows to the country. In addition to this, the newly operational port and surrounding industrial zone will attract new investors in bunkering and port-linked industries, such as a refinery, cement plants, a dockyard, and so on. All of this will create new opportunities for local entrepreneurs of the area and create new and better jobs. Thank you.
ගරු අනුර කුමාර දිසානායකතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම පසුගිය කාලේ පුරාවටම ආන්දෝලනයට තුඩු දීලා තිබුණු මේ හම්බන්තොට වරාය පැවරීම පිළිබඳව කිසිදු විධිවත් විධිමත් විවාදයක් මේ පාර්ලිමේන්තුව තුළ පවත්වන්න හැකියාවක් ලැබුණේ නැහැ ඒ මොකද විවාදේ පවත්වන දිනේදීත් වෙනස් සාධක මත පැන නැගුණු ගැටලු මත ඒ විවාදේ නිසියාකාර මේ පාර්ලිමේන්තුවේ පැවතුනේ නැහැ. නමුත් අග්‍රාමාත්‍යවරයා විසින් ඊට පෙර ප්‍රකාශ කළා තිබුණා මේ ගිවිසුම අත්සන් කරන්නේ පාර්ලිමේන්තුව තුල විධිමත් ලෙස සාකච්ඡා කිරීමකින් අනතුරු බව. එය අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ පමණක් නෙවෙයි මෙව ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයෙන් ලබා දෙන ලද අනුමැතියද තිබුණේ පාර්ලිමේන්තුව තුල විධිමත් ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව එහින යෝජනාවද්ද ඇතුළත්ව මෙම ගිවිසුම අත්සන් කරන බව. ඒ නිසා කැබිනට් මණ්ඩලය ගත්ත අනුමැතිය පරිබාහිරව තමයි මේ ගිවිසුම අත්සන් කරේ. මොකද අනුමැතිය පැහැදිලි ලෙස තිබුණා පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා ඒකෙන් එන කරුණු උද සැලකිල්ලක් කොට අත්සන් කරනවා කියලා. ඒක විශේෂයෙන්ම ජනාධිපතිවරයා ඉදිරිපිට අදාළ අමාත්‍යවරු ලබා දෙන ලද එකඟතාවයේ කැබිනට් මණ්ඩලයේ එනිසා මේ ගිවිසුම අත්සන් කරෙත් කිසිදු කැබිනට් මණ්ඩලයේ එන ලද තීන්දුව තීරණ කොන්දේසි වලට යටත්ව නෙවෙයි. දැන් අද සාකච්ඡාවට බඳුන් වෙමින් තිබෙන්නේ එම අත්සන් කරන ලද ගිවිසුමේ ප්‍රකාර වන පරිදි හම්බන්තොට වරාය අවුරුදු 99කට සමාගම් දෙකකට පැවරීම හරහා එම සමාගම් වලට ලබා දෙන බදු කොන්දේසි පිළිබඳව තමයි අද මෙම ගැසට් නිවේදන ගරු අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළා තිබෙන්නේ. අපි දන්නවා මේ ක්‍රමෝපායික සංවර්ධන පනත පසුගිය කාලේ මට මතකයි 2012 වසරේදී පමණ එවකට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසි රාජපක්ෂ අමාත්‍යවරයා විසින් තමයි මේ පාර්ලිමේන්තුව සම්මත කරේ. ඒ සම්මත කරන වෙලාවේදීත් ඒ ක්‍රමෝපායික සංවර්ධන පනතේ තිබෙන භයානකකම මේ පාර්ලිමේන්තුවේදී අපි කරුණු සහිතව පෙන්වා දුන්නා. ඒ විතරක් නෙවෙයි එම ක්‍රමෝපායික සංවර්ධන පනත ක්‍රියාත්මක වීමේදී අපිට හොඳට මතකයි අපේ රටේ තෙල් ගවේෂණය පිළිබඳව කායින් ව්‍යාපෘතිට ඔබතුමාට මතක ඇති ව්‍යාපෘතිය පවරා දීපු වෙලාවේදී ඔව් කෑන්ස් ව්‍යාපෘතිය ඒ ව්‍යාපෘතිය පවරා දෙන වෙලාවේ කිසිදු ව්‍යාපෘතිය පවරා දෙනකොට බදු සහන පිළිබඳ කිසිදු අදහසක් තිබුණේ නැහැ නමුත් ව්‍යාපෘතිය පවරා දුන්නාට පසුව මෙම ක්‍රමෝපායික සංවර්ධන පනත යටතේ බදු සහන ලබා දුන්නා ඒ ව්‍යාපෘතිය පවරා දීමේදී එවකට ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා සමග අපි කරන ලද සාකච්ඡාවකදී ඔහු අපිට කිව්වා එම ව්‍යාපෘති හරහා තෙල්වලින් රාජ්‍ය භාගයේ 10%ක් එනවා. නමුත් බදුවලින් අපිට 28%ක් එනවා. එනිසා 38%. 38%ක් කියලා කියන්නේ අපේ රටේ අලු ශේත්‍රයක් වන තෙල් ශේත්‍රයේදී ඉතාමත් වැදගත් ඉතාමත් අපිට වාසසගත කොන්දේසියක් කියලා කිව්වා. නමුත් ඒ 38න් 28ක් තිබුණු බදු නැවත පාර්ලිමේන්තුවට ගෙනල්ලා මෙම ක්‍රමෝපායක සංවර්ධන ව්‍යාපෘති හරහා බදු නිදහස් කරලා දුන්නා. මේක තමයි සිද්ධ වෙලා තිබෙන්නේ. එනිසා මේ මෙම පනත හැම වෙලාවෙම උපයෝග කරගත්තේ තමන් විසින් හඳුනාගෙන තිබෙන තමන් විසින් තෝරා ගන්නා ලද විවිධ ආයෝජනයන් යැයි මුවාවෙන් එන කණ්ඩායම් මත විවිධ බදු සාන ලබා දෙයි. අදත් එම පනතට යටත්ව තමයි මෙම සංශෝධන මෙම බදු සාන ලබා දීමේ යෝජනාව ගරු ඇමතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තිබේ. දැන් තමුන්වහන්සේ මේ බදු සාන ලබා දීම සඳහා කලබලයෙන් පාර්ලිමේන්තුවට මේ යෝජනාව ගේනවා. හැබැයි මේ වරාය අවුරුදු 99කට පවරා දෙන විටත් සේවකයන් 438ක් එම ආයතනයේ වැඩ කරා. එහි තුල වැඩ කරා. 100%ක් වරාය අධිකාරී සතු සමාගමක තමයි මේ සේවකයන් 438 දෙනා වැඩ කරේ. හැබැයි තමුන්වහන්සේලා මේ සමාගමට බදු සහන දෙන්න දරන උවමනාව ඒ උවමනාවෙන් 10%ක්වත් එම සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා තමුන්වහන්සේලා මැදිහත් වෙන්නේ නැහැ. 100%ක වරාය අධිකාරිය සතුව සිමු සමාගම වැඩ කරපු 438 දෙනෙක්. ඔවුන් රැකියා ගත්තේ කොහොමද ගත්තා කරේ වැඩක් නැහැ. මේ රටේ පුරවැසියන් වැඩ කරා. ඊයේ තිබුණු සාකච්ඡාවේදී අමාත්‍යවරයා එකඟ වී තිබෙනේ 135කට පමණක් වරාය රැකියා දෙන්නත් අනිත් අය දොට්ට දමන්න වන්දියක් ලබා දීම. එනිසා තමුන්වහන්සේලා වරාය ලබා දෙනකොට එහින සේවකයන්ගේ පැවැත්ම සහ ඔවුන්ගේ ජීවිත පිළිබඳව අඩුසලකිල්ලක් දක්වන ගමන් හැබැයිම සමාගම වෙත තමුන්වහන්සේලා වැඩි සැලකිල්ලක් දැක්වීමට අවශ්‍ය වෙන ගැසට් නිවේදන දෙක තමයි මේ ඉදිරිපත් කළා තිබෙන්නේ. මා දන්නවා ඔබතුමා කිව්ව පරිදිම හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝට් ගෲප් ලිමිටඩ් කියන සමාගමට එම සමාගම ඩොලර් මිලියන 794ක ආයෝජනයකුත් ඒ වගේම අනෙක් සමාගම ඩොලර් මිලියන 606ක ආයෝජනයකුත් කියලා ඩොලර් මිලියන 1400ක ආයෝජනයක් ගැන කතා කරනවා. ඩොලර් මිලියන 1400. හැබැයි මේ ඩොලර් මිලියන 1400 කියලා කියන්නේ මම ඇමතුමාගෙන් දැනගන්න කැමතියි. දැන් මේ තිබෙන වරාය සංවර්ධනය කිරීම වෙනුවෙන් යොදවන ඩොලර් මිලියන 1400ක්ද එසේ නැතුව මෙම වරාය 99 අවුරුද්දකට බදු ගැනීම වෙනුවෙන් දෙන ලද ආයෝජනයේද මොකද්ද මේක හරියටම? ඒ කියන්නේ දැන් මේ ඩොලර් මිලියන 1400ෙන් ඩොලර් මිලියන 1120 බහණ්ඩාගාරයට එනවනේ. ඩොලර් මිලියන 1120 බහණ්ඩාගාරයට එනවා නේද? ඒ බහණ්ඩාගාරයට එන එකෙන් පෙන්නුම් කරන්න යන කවරක්වත් නෙවෙයි මේ. ඒ කියන හම්බන්තොට වරාය 99 අවුරුද්දකට පැවරීම සඳහා ඔවුන් විසින් දෙවන ලද මුදල තමයි මිලියන 1400.
මට මයික්‍රොෆෝන් ලබා දෙන්න.
ඔව්. නැවත මේ තියෙන හම්බන්තොට වරාය දැන් තියෙන වරාය සංවර්ධනය කිරීම වෙනුවෙන් අලුතින් ගේන ඩොලර් මිලියන 1400ක් නොවේ.
තව සංවර්ධනය කිරීමෙන් තව ඩොලර් මිලියන 600ක් විතර ආයෝජනය කරනවා.
ඔව්. දැන් මේක තියෙන එක නෙවෙයි.
මීට අමතරව.
දැන් මේක එතකොට මේක ගරු කතානායකතුමනි මේක අලුත් ආයෝජනයක් ලෙස මේ අර්ථකථනය කරන්න හදන්නේ. දැන් අපි දන්නවා සැංගිලා හෝටලේ පටන් ගන්නකොට ඉඩමක් අරගෙන ඒක හොඳද නරකද වෙනම දෙයක් ඉඩම අරගෙන නැවත ෆවුන්ඩේෂන් දාලා බිල්ඩින් එක ඉදි කරලා එතකොට නව ආයෝජනයක් ලෙස සලකමින් සැංගිලා ව්‍යාපෘතියකටත් මේ ක්‍රමෝපායක සංවර්ධනයට බදු සාන දුන්නනේ. දැන් මේ නව වරායක් ඉදිකිරීමක් නෙවෙයි. ඔව්.
මේක නව වරායක් නෙවෙයි. නව ආයෝජනයක් මම දැනට මේ ආණ්ඩුවේ
අන්න ඒක තමයි.
ණය අරගෙන
ගරු නියෝජන
කතානායක
දැන් හරි. එතුමගෙන් මට ඒක විතරයි දැනගන්න ඕනේ කොහොමද මිනි. අනිතව මම කියන්නම්. එතකොට දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමන හරි පැහැදිලි. අපි නව ආයෝජනයක් කියන්නේ කුමකටද? නව ආයෝජනයක් නම් නව දෙයක් උත්පාදනය විය යුතුයි. ඒක මම පැහැදිලි කරන්න හදන්නේ. හැබැයි මේක කිසිවක් අලුතෙන් උත්පාදනය වෙන්නේ නැහැ. මේ ගැසට් දෙක අරහා. මේ ගැසට් දෙක විසින් මොකද කරලා තියෙන්නේ? හදලා තියෙන වරායට මිලක් නියම කරලා තිබෙනවා. ඔච්චරයි. මේක නෙත්ත. හදපු වරායට මිලක් තීරණය කරලා තිබෙනවා. ඊට අමතරව තව ඩොලර් මිලියන 400ක් ඒගොල්ලෝ කියනවා ආයෝජනය කරනවා කියලා ඒක පස්සේ. හැබැයි මේ ඩොලර් මිලියන 1400ෙන් 1120ක් බහණ්ඩාගාරයට ලැබෙනවා. ඒකනේ කියන්නේ. ඒ කියන්නේ මොකද්ද මේ වරායට දීපු මිල?
Correct.
You know?
We have at the moment, the government has taken a loan of 1.4 billion, 1.34 billion. So instead of that, now we are getting a foreign direct investment. And on top of it, there will be another 600 million.
Garu niyojya katha naayaka thumuni. Mama danaganna kamathi amathumagen 1400 deka kinawada? Deka kinne ne? Ekai.
E deka nemei namuth rate thiyena naya wenuwata
aayoda. Ehemen nemen. Mama me kiyanne garu niyojya katha naayaka thumuni kramoupayika sangwardhana panatem balaya laba di tibenne nava aayojanaya kendawimeedi e nama nava aayojane sanda patusana laba denna. මේක කිසිසේත්ම නව ආයෝජනයක් නෙවෙයි මේක තිබෙන හම්බන්තොට වරක් මම පැහැදිලි කරන්න ඔබතුමා පස්සේ පැහැදිලි කරන්න ඔබතුමා පස්සේ උත්තර දෙන්න දැන් දැන් මම කියන්නම් මේක දැන් මේක තියෙන්නේ තිබෙන හම්බන්තොට වරාය 99 අවුරුද්දකට පැවරීම හරහා එම වරායේ ඉදිරි කටයුතු සඳහා බදු සහන දෙන්න එතකොට එහෙමනම් එහෙමනම් මම කියනවා මේ වරායේ මීට කලින් තිබුණා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු ඔවුන් තමයි අරගෙන ආයෝජනය කරලා තිබුණා මේක හැබැයි වරාය අධිකාරියට මේ බදු සහන දුන්නේ දෙන්න ඕනේ නැතිනේ නේද මොකද මොකද නව ආයෝජනය ගෙනාවේ සැබවීම වරාය අධිකාරිය තමයි ණය වෙලා ආයෝජනයක් ගෙනල්ලා මේක ඇති කරා හැබැයි වරාය අධිකාරියට මේ බදු සහන තමුන්වන්සලා ලබා දුන්නේ නේ දැන් වරාය අධිකාරිය විසින් හදලා තියෙන වරාය වෙන කාට හරි විකුණනකොට විකුණන කෙනාට බදු සහන දෙනවා ඒකනේ මේ කරන්නේ එතකොට මීට පෙර ගරු කතාන ගතානායකතුමනි නව ආයෝජනයක් කියලා කියන්නේ නව ඉදිකිරීමක් නව ශේෂ්ත්‍රයක් විවෘත කර ගැනීමක් මේක කිසිසේත්ම නව ආයෝජනයක් නෙමෙයි තිබෙන වරායක් මිලදී ගැනීමක් මිලදී ගත්තට පස්සේ ඒ වරායේ බිස්නස් වලට බදු සහන දෙනවා එහෙම නැත්නම් තමුන්වාසලේ ගිවිසු මෙදාන තිබ්බනේ ඒක ගිවිසු මෙදාන තිබුණා අපි මේ වරාය දෙනකොට මේ බදු සහනක් දෙනවා එතකොට අපිට කියන්න පුළුවන් මේක 1400කට අස්තවීන්තු කරේ මේ බදු සහන වලට යටත්ව කියලා හැබැයි 1400කට මේක තමයි අර කායින් කයන් ව්‍යාපෘතියත් මේකම තමයි කරේ ඇස් ඒකයි මම උදාහරණ ගත්තේ ඇස්තමේන්තු කරා බදු සහන නැතුව ඒක ලබා දීලා ලබා දුන්නාට පස්සේ බදු සහන දුන්නා දැන් තමුන්වාසල මොකද කරේ මිලියන 1400කට මේක තක්සේරු කරලා පවරලා ඉවරලා ඒකට බදු සහන ලබා දෙනවා එතකොට මේ ඩොලර් මිලියන 1400 ඇතුලේ මේ බදු සහන ඇතුළත් වී තිබෙනවාද මේක ඇතුළත් වීනේ මේ බදු සහනය ගිවිසුමේ තිබෙනවා නම් මෙවැනි බදු සහනයක් ඔබට ලබා දෙනවායි කියන පදනම් මත අපිට අපේ තක්සේරු වටිනාකම වැඩි කරගන්න පුළුවන්. නමුත් එහෙම එකක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ මොකද්ද කරන්නේ? අපි ගාව තියෙන බහණ්ඩයක් විකුණලා ඉවර වෙලා විකුණපු බහණ්ඩයට ගරු කතානායකතුමනි අපි ඒකේ රත්තරන් ආලේප කරලා දෙනවා. හැබැයි තක්සේරු කරේ මොකටද තිබුණු බහණ්ඩෙට? තිබුණු බහණ්ඩය තක්සේරු කරලා විකුණලා ඒ බහණ්ඩෙට අමතර දේවල් ටිකක් අපි කරලා දෙන්න හදන බදු සංශෝධනයක් මේක. ඒ නිසා මේකත් මෙතෙක් හම්බන්තොට වරාය අධිකාරියට පාලනය වෙනකොට මේ බදු සහනේ තිබුණේ නේ. එතකොට අපි කවුරුත් මේ රටේ ජනතාව තීරුම් ගන්නේ මේ තිබෙන වරාය තමයි පවරන්නේ. ඉතින් තිබෙන වරායේ තියෙන ක්‍රියාන්විතයට අදාළ බදු සහන කොන්දේසි තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා. හැබැයි දැන් වරාය අධිකාරිය විසින් වරාය මෙහෙව්වා. ඒ වරායම වික්ක වරාය අධිකාරියට නොතිබුණු බදු සහන විශාල ප්‍රමාණයක් මෙම සමාගම් මෙත ලබා දීම කිසිසේත්ම යුක්ති සහගත නැහැ. එහෙනම් තමුන්වන්සල මේ ගිවිසුමේද කියන්න තිබුණා. මේ වගේ බදු සහන අපි දානවා. මං කියන බදු සහන මොනවද කියලා පස්සේ. මේ වගේ බදු සහන දානවා. ඉතින් බදු සහනත් ඇතුළත්ව මේ ව්‍යාපෘතිය තක්සේරු කළ යුතු තිබුණා. හැබැයි ව්‍යාපෘතිය තක්සේරු කරලා ඉවර වෙලා බදු සහන ලබා දිනවා. ඒ නිසා මේක ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක වංචනික ක්‍රියාවක්. මොකද මේ රටේ දීපල. ඒක විකිනීම පිළිබඳ ඒක පැවරීම පිළිබඳ තමුන්වන්සල විකුණන කියන්නේ නේනි. අවුරුදු 99කට පැවරීම පිළිබඳ අපිට වෙන විවාදයක් කරන්න පුළුවන්. අපේ රටේ ආර්ථිකයේ උපාය මාර්ගයක ලෙස වැදගත්ම අපේ රටේ පිහිටීම. ඒ පිහිටීම වැදගත්කම තිබෙන ගරු කතානායකතුමනි අපි ඉක්මනින් රටකට යන්න එන්න පුළුවන්කම නිසා නෙවෙයි. ඒ පිහිටීම වැදගත්කම තිබෙන්නේ අපිට මොනතරම් ලෙස අපේ රටේ නාවික කර්මාන්තයේ ඒ ශේෂ්ත්‍රය වර්ධනය කිරීමේ හැකියාවක් මේ තුල තිබෙනවාද? ඒ නිසා අපේ රටේ ආර්ථිකයේ උපාය මාර්ගයක වශයෙන් වැදගත්ම මේ වරායන්. හැබැයි තමුන්වාසලගේ ආර්ථික ප්‍රතිපත්තිය ඒ උපాయ මාර්ගක වශයෙන් වැදගත් ආර්ථික මරමස්ථාන පව වෙනත් අයට පැවරීම. කමක් නැහැ තමුන්වාසලගේ ආර්ථික ප්‍රතිපත්තිය අපි ඒක පිළිගන්නේ නැහැ. හැබැයි මේ ක්‍රියාමාර්ගය තමුන්වාසලගේ ආර්ථික ප්‍රතිපත්තියට පටහැනි. තමුන්වාසලගේ ආර්ථික ප්‍රතිපත්තිය තියෙනවනේ ඒ 99 අවුරුද්දකට පවරගෙන නිවැරදි තක්සේරුව. තක්සේරුව කිරීමෙන් පසුව සහන ලබා දීම දූෂණයක්. ඒ නිසා විකිනීම වෙනම කරුණක් ඒකට අපි එකඟ නැහැ වගේම මේ බදු සහන ලබා දීමත් අන්ත දූෂිත ක්‍රියාවක් මොනවද ලබා දෙන බදු සහන මම තමුන්වන්සිට කියන්න මෙම සමාගම් දෙක වෙනුවෙන් හොදේ දෙකටම එක බදු සාන ලබා දෙන්නේ. මෙම සමාගම් බදු දෙක වෙනින්ම මොනවද දෙන ආයතන ආදායම් බදු මොනවද? ආදායම් බදු වලින් මම කියන්නම්. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මගින් උපයා ගන්න ලබන ඉපෙයින්ම ආදායම් මත පවර ලබන ආදායම් බදු සම්බන්ධයෙන් වන 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන වර්ෂ 25කට කාලයක් සඳහා ව්‍යාපෘතිය සමාගමට අදාළ නොවිය යුතුය. එනම් මේ ආදායම් බදු නිදහස ලබා දෙන අවුරුදු 25කට මතක තබාගන්න. හැබැයි අවුරුදු 25 ඊළඟ තමුන්වාසේ තවත් කොලේ හංගලා ගන්නවා. අවුරුදු 25 පටන් ගන්න කොතනින්ද? ඒක තමයි වැදගත්ම දේ. අවුරුදු 25 පටන් ගන්න මෙතනින්. ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුව, චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින් කම්පැනි ලිමිටඩ්ස්, සීමා සහිත හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝට් සර්විස් සමාගම සහ ව්‍යාපෘති සමාගම් අතර එළඹුණු 2017 ජූලි මාසේ 29 වෙනි දරන අනුග්‍රහ ගිවිසුම බලාත්මක වන දින සිට වර්ෂ 7ක කාලයකින් පසුව බදු කාලේ පටන් ගන්න. එතන මේ බදු නිදාස අවුරුදු 25 පටන් ගන්න කවදන්ද? අද ඉඳන් නෙවෙයි. අවුරුදු 25 පටන් ගන්න තව අවුරුදු 7ක් දීලා. ඒක නකොට අවුරුදු 32ක්. ගිවිසුම බලාත්මක වන දිනේ සිට අවුරුදු 7කට පසුව බදු සහන දෙන්න අවුරුදු 25 ගණනය කරනවා. තමුනාසර දාන තිබෙන අවුරුදු 32යි කියලා. ඇයි දැම්මේ නැත්තේ? ඇයි දැම්මේ නැත්තේ?
ආයෝජනයක් මම කියන ආයෝජනයක් කියන්නේ අලුතෙන් ඇවිල්ලා පෝට් එකක් හදන කියන්නේ කොහරි තෝරගෙන. මේ අලුතෙන් හදන පෝට් එකක් නෙවෙයි. හදපු පෝට් එක විකුණන එක. තමුන්නාසල ආයෝජනෙ ගේන්නේ අලුතෙන් හෝටලයක් හදන ආයෝජනෙ ගේන්නේ
නැහැ.
තියෙන හිල්ටන් එක විකුණන කෙනෙකුට ආයෝජනයක්
එනවා.
තියෙන තෙල් ටැංකි ටික විකුණන ආයෝජකෙක් එනවා. තියෙන පෙට්‍රල් සෙට් එක ගන්න ආයෝජකෙක්. ඒගොල්ලෝ ආයෝජකෙ නෙවෙයි. ඒගොල්ලෝ ඇවිල්ලා මණිබඩු වෙලෙන්දු. හරිද? තියෙන බහන්න පොඩ්ඩක් මම පැහැදිලි කරන් ඉන්න. ගරු නියෝජක තානායකතුමනි. ඇයි මේ අවුරුදු 25 කොන්දේසි දැම්මේ? ඇයි 25 අවුරුදු 7කට පස්සේ පටන් ගන්නෙ? ක්‍රම උපායක සංවර්ධන පනත යටතේ උපරිම දිය හැක්කේ අවුරුදු 25ක බදු සීමාවක්. හරිද? අන්න ඒ ඔපට කිස්
මලික් සමරක වෙයි.
හරි. එතකොට 25 සීමාව
පොතේ ඒක ඇක්ට් එක එහෙම නෙමෙයි.
හරි හරි හරි. ඒ 25 සීමාව පන්නනවා තව අවුරුදු 7ක් දාලා 32යි. ඉත අවුරුදු 32කට මේ සමාගම මේ හම්බන්තොට වර මොනවද තමුන්වන්සලා අපේක්ෂා කරන්නේ? අවුරුදු 32 ආදායම් බදු වලින් නිදහස් නම් මේ පාර්ලිමේන්තුවේ කී දෙනෙක් අවුරුදු 32කටව ජීවත් වෙයිද දන්නේ? ඉත අපි කවුරුත් නේද බොහෝ අය ජීවත් නොවන කාලෙක තමයි මේ හම්බන්තොට වරායෙන් ආදායම් බද්දක් ලැබෙන්නේ. එකඟද ඒකට? ජයවික්‍රම පෙරේරා ඔබතුමා එකඟද? ඔබතුමාගේ ජීවිත කාලය ඇතුළත අඩුමතරම ආදායම් බද්දක්වත් ගන්න අපේක්ෂා කරන්න ද හම්බන්තොට වරායි? ඉත මේකනේ වෙලා තියෙන්නේ. හරි නෑ මම කියන්නේ එතුමා නෙවෙයි අපි කවුරුත් අවුරුදු 32ක්. හරිද? 32ක්. මම නෑ හිතන්න ගොඩක් අය 32ක් ඉඳී කියලා. අපි සීන ලෝක වලට යන්න ඕනේ නෑනේ. නේද? ඇත්ත කතාවක් තියෙනවනේ. ඇත්ත ජීව කාලයක් තියෙන අපේ කාටත්. හැබැයි අවුරුදු 32ක් ගිහිල්ලා තමයි අපිට ආදායම් බද්දක් ලැබෙන්නේ. ආදායම් බද්ද විතරක් නෙවෙයි. ඊළඟ මේක බලලම් මැරෙන්න ඕන. ඇත්ත තමයි. හරිද? ඊළඟ තමයි ලාභාංශ මත බදු. බදු නිදාස් ලාභාංශින් ඉපෙවීම් වලින් කොටස් කරුවන්ට ගෙවනු ලබන ලාභාංශ අනුග්‍රහ ගිවිසුම් බලාත්මක වන දිනේ සිට වසර 25ක් ලාභාංශත් බදු වලින් නිදාස්. මොනවා තමුන අසල ගන්න හදන්නේ මේ පොට් එකේ? අපි අයිතියත් පවරලා ආදායම් බදු වලින් නිදහස් කරලා ලාභාංශ බදු වලින් නිදහස් කරනවා. හැබැයි තමුනාසල රටේ පුරවන්සෙට මොකද කරලා තියෙන්නේ? බැංකුවට ගිහිල්ලා මුදල් හුමු හොමාරු කරක් මේ බද්දක් ගහනවා. දුරකථන ඇමතුමකට අර ඒ කියන්නේ වාණිජ SMS එකක් ආවත් බද්දක් ගහනවා. ඒ අපේ රටේ ව්‍යාපාරිකයන්. හැබැයි තමුනාසල මේ වෙන රටවල ව්‍යාපාරිකයන්ට මොකද කරලා තියෙන්නේ? අවුරුදු 25ක් ලාභාංශ වලින් බදු වලින් නිදහස්. අපි අනුමත කරන්න ඕනේ මේ පාර්ලිමේන්තුවේ ගැසට් නිවේදනේ. අවුරුදු 25 යුක්ති සහගත ආදායම් බදු වලින් අවුරුදු 32ක් නිදහස්. අවුරුදු 25ක් නිදහස් වෙනවා ලාභාංශ මත බදු වලින්. ඒ විතරක් නෙවෙයි. 2008 අංක 17 දරන ක්‍රමෝපායක සංවර්ධන ව්‍යාපෘති පනතේ 3-5 වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මත වීමෙන් ආරම්භ වන ඉදිරි වස 4ක කාලය තුල ව්‍යාපෘති සමාගමේ විදේශීය රැකියා නියුක්තකයන්ගේ උපයන විට ගෙවීම බද්ධෙන් නිදහස් කරනවා. ද අපේ රටේ සාමාන්‍යයෙන් ගත්තොත් දැන් උපයන විට ගෙවීම බද්ධ රුපියල් 50000 වුණා නේද? මාසෙට අවුරුදු ලක්ෂ 6යි. ලක්ෂ 6 සීමාව නම් මාසෙට රුපියල් 50000ක් වැටුපක් ගන්නා කෙනෙක් රාජ්‍ය අංශ වේවා පෞද්ගලික අංශ වේවා උපයන විට බද්ධට යටත්. හැබැයි හම්බන්තොට වරාය වැඩ කරන අය හම්බන්තොට වරාය වැඩ කරන විදේශිකයන් අවුරුදු 7ක් යනකම් උපයන විට බද්ධනුත් නිදහස්. දැන් තමුන්නාසලා ඡන්දෙ දුන්නේ චීනුද? කාගේ බද්ධු නිදහස් කරලා තිබෙන්නේ?
චීන කොලොනියක් කරනවා.
ඉතින් මේක මේ හරි මේක බැලු බැලමටම චීන කොලොනිය ඒ කාලේ කිව්වේ නේ. ඒ කාලේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වේ මේගොල්ලෝ මේ චීන කොලොනියක් කරන්න හදනවා. මට මතකයි අර සිල්වා අමාත්‍ය මන්ත්‍රීවරයා මේ මෙතන වාඩි වෙලා කිව්වා ඒ ඉන්දියාවෙන් ලැබුණු ආධාර යුරෝපෙන් ලැබුණු ආධාර චීනෙන් ඔක්කොම ණය එහෙම නේද කිව්වේ මේ පාර්ලිමේන්තුවේ. ඉතින් චීන ආධාර දීලා නැහැ. චීන දිනේද ඔක්කොම ණය. දැන් තමුනාසල මොකද කරලා තිබෙන්නේ? තමුනාසල කරලා තියෙන දේ තමයි උපයන විට බද්දෙන් හරිද විදේශිකයන් නිදහස් කරනව අවුරුදු 7කට. ලංකා කට්ටියට අදාළයි හම්බන්තොට වරාය වැඩ කරන ලංකාවේ කට්ටියට අදාළයි විදේශිකයන්ට අදාළ නැහැ. ඒ විතරක් නෙවෙයි. තමුනාසෙක් ඊළඟ ගත්තොත් රැඳවුම් බද්ද නිදහස් කරනවා. එතකොට ඊළඟ ගත්තොත් 2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදුස් පනත ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විසින් මේ 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 පනත සම් මේක සම්මත වෙච්ච දවසේ ඉඳන් භාණ්ඩ සඳහා වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු ගෙවීමෙන් ව්‍යාපෘති සමාගම නිදහස් කර ලැබිය යුතු අතර ව්‍යාපෘති සමාගම විසින් ව්‍යාපෘති සඳහා කරනු ලබන ඍජු ආනයන හෝ ව්‍යාපෘති කාර්ය සඳහා කරන කොන්ත්‍රාත්තු උපකොන්ත්‍රාත් විසින් කරනු ලබන ආනයන සඳහා මෙම බදු නිදහස් කිරීම අදාළයි. ඉතින් ඔක්කොම බදු නිදහස් කරන. ඉතින් තමුනාසල කිව්වන මේ බදු සාහන දෙනවා කියලා තමුනාසල දැම්මනම් ටෙන්ඩරය මේ හම්බන්තොට වරාය තමුනාසල විකුණන්න ඕන නම් පවරන්න ඕන නම් ටෙන්ඩරයක් දාන්න තිබා මේ වගේ බදු සාහන අපි දෙනවා ඉල්ලන්න කියලා. ගොඩක් අය ඒවි. හැබැයි තමුනාසල මේක ලබා දීලා ඉවර වෙලා බදු සාහන ලබා දෙනවා. ඒක වැරදි. ඉතින් තමුනාසලට මේක පවරන්න නම් ඕනකම තිබුණේ. තමුනාසලට කලිය යුතු තිබුණේ මේ බදු සාහන ඉස්සලා ප්‍රකාශයට පත් කරන්න තිබුණා. මෙන්න අපි ලබා දෙන බදු සාහන. මෙන්න හම්බන්තොට වරායේ දේපළවල තක්සේරුව. මෙන්න අපි ලබා දෙන ඒ විතරක් නෙවෙයි. අක්කර 2990ක් ලබා දෙනවා. 98ක්. අක්කර 2998ක් ලබා දෙනවා. හම්බන්තොට භූමියට යයිති අක්කර 400ක් ලබා දෙනවා. හම්බන්තොට වරායේ ඉඳන් මීටර් කිලෝමීටර් 100 දෙපසට හම්බන්තොට වරායේ සිට විරල දිගත් කිලෝමීටර් 100 දෙපසට මම දැනගන්න කැමති ඇත්තටම ඔබතුමාගේ හම්බන්තොට වරායේ දකුණු දෙසට ඔබතුමාගේ වැලිගම පැත්තට කිලෝමීටර් 100 ඉවර වෙන්නේ කොතනින්ද? අනිත් පැත්තට කිලෝමීටර් 100 ඉවර වෙන්නේ කොතනින්ද? අපි දන්නේ සීමාවත් කොතනද කියන්නේ. මට කියන්න හම්බන්තොට වරායේ සිට දෙපසට කිලෝමීටර් 100 හම්බන්තොට වරායේ චීන සමාගම විසින් මිලදී ගත්තාට පසුව එම සමාගම කරන කිසිදු කාර්යයක් අවුරුදු 15ක් යන තෙක් මුහුදු තීරය අපට කිලෝමීටර් 100 දෙපසට කරන්න බෑ. මට කියන්න 100 ඉවර වෙන්නේ කොතනින්ද? ඔලිවිල් වලින්ද? එහෙම නැත්නම් ගාල්ලෙන්ද? අපිට කවුරු හරි කියන්නේ මේ පාර්ලිමේන්තුවේ තමුන්නාසලේ අවුරුදු 15කට අපේ මුහුදු සීමාව යටත් කරා මේ ගිවිසුමින් අපේ වෙරළ තීරය. ඒ යටත් කරපු සීමාව කියන්න. හම්බන්තොට වරායෙන් දකුණු දිශාවට කිලෝමීටර් 100 ඉවර වෙන්නේ කොතනින්ද? හම්බන්තොට වරායෙන් වම්මත දිශාවට කිලෝමීටර් 100 ඉවර වෙන්නේ කොතනින්ද? අඩුම තරමේ ගල් දෙකක් දාලා කියන්නේ මෙතනින් එහා අපිට බෑ කියලා අවුරුදු 15ක් යනකම්. ඉතින් එහෙම සාන ලබා දුන්න මේ ගිවිසුම ගන්නකොට. ඒ ගන්නකොට විතරක් නෙමෙයි. මේ ගිවිසුමේ 63 තුන වගන්ති අනුව 63 මේකේ ගිවිසුමේ 63 තුන වගන්ති අනුව තමුන්නාන්සේලා විශේෂයෙන්ම මෙම සමාගම වෙත මෙම සමාගම වලට අපේ රටේ තියෙන ඒ කියන්නේ අපේ රටේ තියෙන ආනයන අපේ රටේ තියෙන විනිමය පාලන පනත උපයෝගී වෙන්නේ නැහැ කියලා තමුන්නාසල කුන්දෙස්සට තුල් කළා තිබෙනවා. අපේ රටේ ව්‍යාපෘතියක් දෙනවා විනිමය පාලන පනතට යටත් නොවන. ඉතින් තමුන්නා එකකද මේක? ඒකද අපේ රට අපේ රටක් නේ. අපේ රට ඕනෑම ව්‍යාපෘතියක් ඕනෑම ආයෝජනය ඕනෑම විදේශීය ගනුදෙනුව අපේ රට විනිමය පාලන පනතට යටත් විය යුතුයි. හැබැයි තමුන්නාසල හම්බන්තොට වරාය පවරලා දීලා තියෙන කොහොමද? අපේ රටේ විනිමය පාලන පනතට යටත් නැති වෙන විදිහට තමයි හම්බන්තොට වරාය මේ යටත් නොවන විදිහට තමයි මේක අපි පවරලා දීලා තිබෙන්නේ. නිසා හරි පැහැදිලි හම්බන්තොට වරායේ පැවරීම පමණක් නෙවෙයි පැවරීම පසු ලබා දෙන මේ බදු සහන මම නැවත තමුන්නාසයට බදු සානවෙත එන්නම්. ඊළඟ තමුන්නාසල අංක 89 දරන අංක 89 අංක 13 දරන නිෂ්පාදන බදු වලින් සහනය ලබා දෙනවා. ඊළඟ අංක 79 දරන අංක 1979 අංක 49 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ ඒකෙන් සියලුම කොන්ත්‍රාත් බිඳදීගෙන සියල්ලටම බදු සානෙ ලබා දෙනවා. ඊළඟ ජාතිය ගොඩනැගීමේ බද්ද මේ සාමාන්‍ය ව්‍යාපාරයකට බව ජාතිය ගොඩනැගීමේ බද්ද ගන්නවා. හැබැයි මොකද්ද කියන්නේ? එතක දුවද හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාප්තිය සඳහා ආයෝජන වශයෙන් ඇතුළත් වීමේදී ව්‍යාප්ති සමාගමේ කොටස් ගනුදෙනු හෝ වත්කම් පැවරුම් සම්බන්ධයෙන් ජාතිය ගොඩනැගීමේ බදු ගෙවීමෙන් නිදහස් කළ යුතුය. ජාතිය ගොඩනැගීමේ බද්ද ගන්නෙත් නේ. දැන් තමුනාසලම් කාටද බදු ගහන්නේ? රටේ ජනතාවන්ට බදු ගහනවා. මං ගාව තිබෙනවා ඔබතුමනම් පැහැදිලිව කියන්න. මෙම ගිවිසුම් කාල සීමාව තුලදී හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමග ක්‍රියාකරුසා පොදු පරිශීලන පාසුකම් ක්‍රියාකරු 1953 විනිමය පාලන පනතේ විධිවිධානවලින් නිදහස් විය යුතුය. අපි මොකද දෙන්නේ මේ සමාගම් දෙකම? මේ සමාගම් දෙකම අපි ලබා දෙනවා 1953 විනිමය පාලන යටතේ විධිවිධානවලින් නිදහස් කරනවා. ඇයි එහෙම නිදහස් කරන්න? මට එකක් කියන්න. ඉතින් මොකද මේ විනිමය පාලන පනතෙන් තමයි අපි අපේ රටේ විදේශ සංචිතයේ ඩොලර්වල උච්චාවචන වීම පාලනය කරමින් තිබෙන්නේ. අදත් ඒ විනිමය පනත හරහා සිද්ධ වෙන මහා පරිමාණ වංචාවලින් අපේ රටේ අසීමිත ලෙස රුපියල කඩාවැටීම් පාලනය කරගන්න බැරි වෙලා තිබෙනවා. හැබැයි තමුන්වාසල මේ ව්‍යාපෘතිට මොකද්ද කියලා තිබෙන්නේ? මේ ව්‍යාපෘතිට ගිවිසුමේදී කියනවා 1953 විනිමය පාලන පනතේ විධිවිධානවලින් නිදහස් කළ යුතුය. මට කියන්න, ඇයි මේක විනිමය පාලන පනතේ නිදහස් කරන්නේ? එතන මොකද්ද මේ කියන්නේ? ඕන විදියට ඩොලර් ගෙනියන්න පුළුවන්. ඕන විදියට ඩොලර් අරගෙන ඉන්න පුළුවන්. තමුනාසලේ අවසරය ඇයි මේ සමගම් දෙකට ලබා දෙන්නේ? ඉතින් මේ පාර්ලිමේන්තුවේ ගරු නියෝජක කතානායකතුමින් පාර්ලිමේන්තුවේ විනිමය පාලන පනත 1953 මේක නියෝජනය කරපුවා සම්මත කරා. හැබැයි සම්මත කරේ මොකටද? මේ රටට බලපාන පරිදි. හැබැයි දැන් තමයි 53 නෙමෙයි සම්මත කරේ. ඈ? නෑ නෑ නෑ. මේක කියන අපිට පැහැදිලිසම. ඔව්. මෙම ගිවිසුම කාල සීමාව තුලදී
ගරු මන්ත්‍රීතුමා මේකයි මේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරා ස්ට්‍රැටජික් ඉන්වෙස්ට්මන්ට් ලෝ කියන්නේ.
ඔව්.
ඒ නෑ ඒක ඔබතුමාට විරුද්ධ වුණා. නමුත් දැන් ඒක රටේ නීතිය.
ඔව්.
එතකොට මේ හම්බන්තොට විතරක් නෙමෙයි දැනට ව්‍යාපෘති 15ක් මේ රජයේ කාලේ මන් දන්නේ නැහැ එකක් තුනක් වෙන්න ඇති. මීට ඉස්සර ඔය ශැංග්‍රිලා ඔක්කොම 15ක් මේ රටේ දැන් මේ නීතිය යටතේ ඇතුල් වෙලා තියෙනවා.
ඔව්.
ඉතින් ජන ඇමතු මන්ත්‍රීතුමා මේක හම්බන්තොට විතරක් සීමිත වෙච්ච එකක් නෙමෙයි.
හරි හරි. එතකොට මේක
වැරදි. මේ ස්ට්‍රැටජික් ඉන්වෙස්ට්මන්ට් ලෝ එක යටතේ ආයෝජනය කරපු ගමන්
ගරු
මේ ව්‍යාපෘතිය මොකක් වුණත් ඒ අයට මේ සියලුම
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ආරම්භයේදීම කිව්වා මෙය මෙතෙක් දුවමින් තිබුණු සමාගමක් මේ වෙලාවෙත් ඒක අඩු වැඩි වෙන්න පුළුවන් වැඩ කරමින් තිබුණු හම්බන්තොට වරාය. ඒතකොට වරාය අධිකාරියේ මෙහෙයුම් කටයුතු වල හිටියා. හැබැයි වරාය අධිකාරියට ඒ බදු සාන තිබුණේ නැහැ. ඒක වෙන අයිතියකට පැවරුවාට පසුව ඒ අයිතියට බදු සාන ලබා දෙනවා. ඒකයි මම කියන්නේ. ඒ විතරක් නෙවෙයි ඔබතුමා කිව්වේ මේ ක්‍රමෝපායක සංවර්ධන පනත යටතේ මේ බදු සාන. හැබැයි විනිමය පාලන පනතෙන් ඉවත් කරන්න අයිතියක් නැහැ ක්‍රමෝපායක සංවර්ධන පනතට. නැහැ ඒක දෙන්න ගිවිසුමෙන්. ඒක දීලා තියෙන ගිවිසුමෙන් මං කියුවේ ගිවිසුම. ගිවිසුමේ මොකද තියෙන්නේ? මේක ක්‍රමෝපායක සංවර්ධන පනතෙන් නෙමෙයි මේක දෙන්නේ. මේ මං කලින් කියපු බදු සාන දෙන ක්‍රමෝපායක සංවර්ධන පනතින්. මේ විනිමය පාලන ඉවත් කිරීම දුන්නේ ගිවිසුමෙන්. ඒ ගිවිසුමේ කියන්නේ මොකද්ද? මෙම ගිවිසුමේ කාල සීමාව තුලදී අවුරුදු 99ක් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමග ක්‍රියාකරු සහ අර සමාගම් දෙක පොදු පරිශීලන පාසුකම් ක්‍රියාකරු ඒ කියන්නේ සමාගම් දෙක 1953 විනිමය පාලන පනතේ විධිවිධානවලින් දහස් විය යුතුය. ඒක ක්‍රමෝපායක සංවර්ධන පනතෙන් දෙන්න බෑ. එතුමා ඒක දන්න නිසා තමයි ඒක ගිවිසුමට දැම්මේ. ඉතින් තමුනාසලා ගිවිසුමක් අත්සන් කරනෝනේ විනිමය පාලන පනතෙන් අයින් වෙන සමාගම් දෙකකට. ඇයි? ඉතින් මොකද මේ පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරන අපි කියන්න ඕනනේ මේ පාර්ලිමේන්තුවේ විනිමය පාලන පනත සම්මත කරාටද කවදා හෝ මලික් සමර වික්‍රමයේ ඇමතිවරේ කාපු විගස සමාගම් දෙකකට එහින් ඒක අවසන් කරන්න ගිවිසුමක් අත්සන් කරන්න පුළුවන් දාන්න පුළුවන්. ඉතින් එහෙම පන සම්මත කළා නේනේ. පන සම්මත කළා තියෙන පොදු පන. හැබැයි පොදු පනත් වල මොකද වෙලා තිබෙන්නේ? පොදු පනත් එක සමාගමක් ගිවිසුමක් අත්සන් කරනකොට ඒ සමාගමට ඒ පනත් බලපාන්නේ නැහැ කියලා කියනවා. ඔබතුමා කියන කාරේ ක්‍රමෝපායක සංවර්ධන පනතෙන් නිදහස් දෙන්න බලය දීලා තිබෙනවා. ඒක පාර්ලිමේන්තුවේ සම්මත කරලා තියෙනවා. ඒක මම පිළිගන්නවා. මේක ඒක නෙමෙයි. මේක ගිවිසුමේ දාලා තිබෙනවා. ඒ නිසා තමුන්වන්සෙලා අපේ රටේ ආර්ථිකේ අද ඇති වී තිබෙන තත්ත්වයේ ගත්තොත් මේ අයවැය ලේඛනයෙන් පවා මේ රටේ ඇති වී තිබෙන වක්‍ර බදු විසින් ජනතාව මත ඇති වී තිබෙන බර තමුන්වහන්සේ ලිහිල් කරන්න බැරි වෙලා තිබෙනවා. අග්‍රාමාත්‍යරය බලය අරගෙන කෙටි කාලයක් ඇතුළත කරා එතුමාගේ ආර්ථික ප්‍රකාශනයේ. ඒ ආර්ථික ප්‍රකාශන ඇතුළත එතුමා පෙන්වා දෙනු ලැබුවේ වක්‍රබදු ප්‍රමාණය වැඩි වී තිබෙනවා, ඍජුබදු ප්‍රමාණය අඩු වී තිබෙනවා. එනිසා එතුමාගේ සැලසුම බවට පත් වී තිබුණා කිව්වා. ඍජුබදු ප්‍රමාණය 140 දක්වත්, වක්‍රබදු ප්‍රමාණය 160 දක්වත් අඩු කිරීම තමයි එතුමාගේ අභිලාෂය බවට පත් වෙලා තිනවා කිව්වා. හැබැයි මේ අයවැය ලේඛන 2018 ඉදිරිපත් කර තිබෙන අයවැය ලේඛනයේ ඇස්තමේන්තුගත බදව ආදායම් බලපුවාම අපේ රටේ සමස්ත ආදායමෙන් 118යි ඍජු ආදායය. ඍජු බදු ආදාය 182යි වක්‍රාත් බදු. එතකොට තමුනාසල එදා ආර්ථික ප්‍රකාශන ඉදිරිපත් කරලා ඍජු බදු වැඩි කරනවා යයි කියලා කිව්වට ඒක 118 දක්වා තවත් අඩුවීමක් තමයි සිදු වී තිබෙන්නේ. හැබැයි තමුනාසල එනිසා තවත් වැඩිපුර ප්‍රයත්න දරමින් තිබෙන සාමාන්‍ය ජනතාව මත එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩවලට අතිශය විශාල බදු ගහලා සාමාන්‍ය ජනතාවගේ සේවාවන්ට බදු ගහලා සාමාන්‍ය ජනතාව ඉඩමක් ඔප්පුවක් ලිව්වොත් බද්දක් ගන්නවා. ඉඩමක් ලිව්වොත් අප්පද්දක් ගන්නවා. වාහනයක් හොමාරු කරොත් බද්දක් ගන්නවා. ගෙයක් විකුණනොත් බද්දක් ගන්නවා. සාමාන්‍ය ජනතාවට අතිශය අහිතකර බදු ගහලා තමුන්වහන්සේලා මොකද කරන්නේ? මහා පරිමාණ කම්ප සමාගම්මෙත අතිශය අසාධාරණ බදු සහන ලබා දෙනවා. ඒක මේ පාර්ලිමේන්තුව අනුමත කළ යුතුද? තමුන්වහන්සේලා මොකද කරන්නේ? අද මේ සමාගම් වලට බදු සහන දීමත් අනුමත කරනවා. හෙට සාමාන්‍ය ජනතාවට බදු සහන දීම බදු පැටවි මත අනුමත කරනවා. ඉතින් තමුනාසල කොයි පැත්තද හිටගෙන තියෙන්නේ? අද මේක අනුමත කරන්නේ මොකද්ද? සමාගම් වලට බදු සහන දෙන්න. හෙට අනුමත කරන්නේ මොකද්ද? ජනතාවට බදු ගහන්න. ඉතින් තමුනාසල වාඩි වෙලා ඉන්නේ සමාගම් වල නියෝජිත හැටියේද? මේ ඉන්නේ සමාගම් වල බෝ කරලාද මේ පාර්ලිමේන්තු ඉන්නේ? සමාගම් වල ඒජන්තුද මේ ඉන්නේ? මේ ඉන්න මහ ජනතාවගේ ජනතා නියෝජිත කියලා අපි කල්පනා කරන්නේ. හැබැයි තමුනාසලගේ හැසිරීම අනුව පෙන්නුම් කරමින් තිබෙන්නේ. තමුනාසල මහ ජන නියෝජිත නෙවෙයි, සමාගම් වල ඒජන්තවරු. ඒ නිසා තමයි ජනතාවට බදු ගහනකොට අනුමත කරනවා, සමාගම් වලට බදු සහන දෙන්නත් අනුමත කරනවා. ඒ නිසා සමාගම් වල ඒජන්තලා දැන් අපේ රට පාලනය කරන තැනට ඇවිල්ලා තියෙන පාර්ලිමේන්තු ආණ්ඩු නෙවෙයි මේවා, සමාගම් වල ඒජන්තවරු. ඉතින් සමාගම් වල ඒජන්තවරු තමයි මෙවැනි බදු සහන ලබා දෙන්නේ. මේ කිසිසේත්ම යුක්තිසහගත බදු සහනයක් නෙවෙයි. මොකද මම නැවතත් කියන්නේ, මේ අලුත් ආයෝජනයක් නෙවෙයි, තියෙන හම්බන්තොට වරාය ගොඩනගපු හම්බන්තොට වරාය පැවරීමක්. ඉතින් මේ හම්බන්තොට වරාය පවරනකොට උන් 12 මිලියන 1400ක් ඇතුළු කරන එක ඇත්ත. හැබැයි ඔහු මිලදී ගන්න ඉදි කරලද සම වරාය. වරාය පමණක් නෙවෙයි. වරාය භූමි අක්කර 400කුත්, ඊට පරිබාහිරව අක්කර 2398කුත්, විශාල භූමි ප්‍රමාණයකුත් අපි පවරා දෙනවා. වරාය සේවාව පවරා දෙනවා. හම්බන්තොට වරාය ඉඳන් කිලෝමීටර් 100 දෙපසට හම්බන්තොට වරායෙන් කරන කිසිදු කාර්යයක් අපිට කරන්න බැරි විදිහට රෙගුලාසි පනවගෙන අපි විසීම තිබෙනවා. එහෙම අපි වරායක් ලබා දෙනවා නම් ජනතාවගේ නියෝජිතයද? ද අපිට තේරෙන්නේ කම්පැනි වල ඒජන්තවරු කියලා. ඒක සාධාරණයි. තමුනාසලගේ හැසිරීම මත, තමුනාසල සම්මත කරන නීති මත, තමුනාසල ලබා දෙන බදු සහන මත ජනතාවගේ නියෝජිත ලෙස අපිට පෙන්වුම් කරන්නේ සමාගම් වල ඒජන්තවරු. දැන් කල්පනා කරලා බලන්න. ඊළඟ ජාතික ගොඩනැගීමේ බද්ද. ඊළඟ තමුනාසල නිදාස් කරනවා 2002 අංක 14 දරන එකතු කළාගේ මත වැඩ බදු සහන. ඒකට මොකද්ද කියන්නේ? පාර්ලිමේන්තු විසින් යෝජනා සම්මතවින් ආරම්භ වන ඉදිරි වර්ෂ 7ක කාලය තුල එකතු කළ අගය මත බදු ගෙවීමෙන් නිදහස් කරනු ලැබිය යුතුය. දේශීය මිලදී ගැනීම හා ආනයන්ට අදාළ බදු නිදහස් කිරීම ව්‍යාපෘතිය කාර්ය සඳහා ව්‍යාපෘති සමාගමේ කොන්ත්‍රාත්කරුට හෝ උපකොන්ත්‍රාත්කරුට අදාළ විය යුතුය. ඒ කියන්නේ වැට් එකත් අයින් කරනවා අවුරුදු 7කට. තමුනාසල මොනවද මට කියන්නේ දැන්? හම්බන්තොට වරාය පැවරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? 12 මිලියන 1120ක් හම්බුණා. ඒ 12 මිලියන 1120ෙන් කපිල වස්තුපුරේ 12 මිලියනයක් පරිත්‍යාග කරනවා කියලා මම දැක්ක අගමැතිතුමා කියලා තිබ්බා. මේ දේපල විකුණලා පින් කරන්න යන්න එපා. දේපල විකුණලා පින් කරන්න යන්න එපා. මේ මහ ජනගේ දේපල 12 මිලියන 1120කට මේව කරලා 12 මිලියනක් දෙනවා කියලා කපිල වස්තුපුරේට. පින් කරන්න තමුන්වහන්සේලා. ඒක අපේ ඒක විරුද්ධ නැහැ තමුන්වහන්සේලාගේ ආගම කරේ බෞද්ධ ආගම තියෙන භක්තියට අපේ විරුද්ධතාවයක් නැහැ. ඒ පිළිබඳ තියෙන ඒ පිළිබඳ තියෙන සරදාවට අපේ විරෝධයක් නැහැ. හැබැයි තමුන්වහන්සේලා එළව ගැන හිතලා ඒව කරනවා වගේම මෙලව ඉන්න ජනතාව ගැනත් හිතන්නේ. එතන අපි තමුන්වහන්සේලාට කියන්නේ. ඒ නිසා කිසිසේත්ම මේ බදු සහන ලබා දීතුන අපි කියන්නේ මේ බදු සහන සංශෝධනය කරන්න ඕන. මොකද මේ ගිවිසුමට අදාළ ඒවා නෙවෙයි මේ. අපි ගිවිසුමේ ඒගොල්ලන්ට පවරා දීලා තිබෙනවා. ගිවිසුමට අදාළ කොන්දේසිය පිටු කරේ නැත්නම් ඒක වෙනම කතාවක්. අපි ගිවිසුමට යමු එහෙමනම්. අපි ගිවිසුමට එකඟ නැහැ. හැබැයි ගිවිසුමට යටත්ව හරියන්න කල්පනා කරන්න. මම ඉල්ලන්නේ එච්චරයි. අපි ගිවිසුමට එකඟ නොවුනොත් තමුන්වහන්සේලා විසුම අත්සන් කරපුලාද ගිවිසුම මේ ගිවිසුමට යටත්ව කටයුතු කරන්න. එසේ නැතුව විශේෂ බදුසහන ලබා දීම මේ පාර්ලිමේන්තුවේ අනුමත නොකළ යුතු කෙන ස්ථාවරය තමයි ගරු නියෝජක කතානායකතුමා අපි ඉන්නේ. බොහොම ස්තුතියි මේ අවස්ථාව ඔබතුමාට ලබා දුන්නාට.
මහින්ද සමසමතුමා
ඇදිරි කිරීමක් කරන්න කැමති. ඔබතුමා පටන් ගත්ත වෙලාවෙම කිව්වා නෑ සේවකයන්ගේ ප්‍රශ්න නෙවෙයි ඔබතුමා අර මේ කැබිනට් තීරණයක් තිබ්බා කියලා කිව්වා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විවාදයට භාජනය කිරීමෙන් අනතුරුව පමණයි අත්සන් කරන්න පුළුවන් කියලා. ඔබතුමාට ඒ කැබිනට් තීරණයේ සම්පූර්ණ කොටස ලැබිලා නැහැ. මම ඕනම් දෙන්නම් ඔබතුමාට. අගමැතිතුමාගේ අස්සනින්ම ඇත්ත වශයෙන් මේක සංශෝධනය කරලා ඒ ඡේදය ඔබතුමා මේ සඳහන් කරන ඡේදය අපි ඉවත් කරා. මම ඕනම් ඔබතුමාට කියවන්නම් දැනගැනීමට. ඒක කැබිනට් තීරණයක්. මොකද මෙතනට අපි ඒක ගෙනාවා විවාදයට ලක් කරන්න. හැබැයි හිතාමතාම පිරිසක් සභාගම්මේ මැදට පැනලා ඒ විවාදය පවත්වන්න අපිට ඉඩකඩ දුන්නේ නැහැ. අපි සූදානම් වෙලා ආවේ ඒ විවාදය කරන්න. ඉතින් ඒ අවස්ථාවේදී ඇත්ත වශයෙන්ම මොකද
මහින්ද සමරසිංහ මහත්තයා ඔබතුමාට කතාවක් තියෙනවා. ඔබතුමා අද කතා කරනවා?
නෑ නෑ මට මේක විතරයි ඇත්ත වශයෙන්ම.
ඊට පස්සේ ඔබතුමා
තව එකක් කියලා මම නවතිනවා. මේ ඔබතුමා ටිකක් තේරුම් ගන්න. ඔබතුමාගේ කතාවේ ඔබතුමා නොයෙකුත් කරුණු ඉදිරිපත් කරා. හැබැයි තේරුම් ගන්න මේ ආයෝජනය ඇමරිකන් ඩොලර් බිලියන 1.12 ආයෝජනය විදේශ ඍජු ආයෝජනයක්, ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් එකක් ඒක. එතකොට ශ්‍රී ලංකාව පමණක් නෙවෙයි දකුණු ආසියාවේ හැම රටක්ම ඇත්ත වශයෙන්ම තරංකාරීත්වයකින් මෙවැනි විදේශ ආයෝජනය එවැනි රටවල්වලට ගේන්න කටයුතු කරනවා. ඒ අවස්ථාව චූචුටක් ඉන්න මං ඉවර කරනක. ඒ එවැනි අවස්ථාවලදී බදු සහන දෙන එක ඇත්ත වශයෙන්ම සාධාරණ. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. අනිත් එක ගරු නියෝජක කතානායකතුමනි, මේ බදු සහන දීලා තියෙන කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව. මේවා මේ හොරෙන් ගෙනාපු ඒවා නෙවෙයි. ඒවා කැබිනට් මණ්ඩලයේ අනුමත කරලා දුන්න බදු සහන. එතකොට මේ අර මලික් සමරවික්‍රම ඇමතුමා කලින් කිව්වාගේ බිලියන 1.12 මේක නවතින්නේ නැහැ. තව මිලියන ඇමරිකන් ඩොලර් මිලියන 600ක් මේගොල්ලෝ ආයෝජනය කරන්න දැන් සූදානමින් ඉන්නවා. මොකද මේ හම්බන්තොට වරායේ පළවෙනි දෙවෙනි අදීරයෙන් හම්බන්තොට වරායේ ක්‍රියාත්මක කරන්න බෑ. ඒක තවදුරට ව්‍යාප්ත කරන්න වෙනවා. අපිට 3ට යන්න වෙනවා, 4ට යන්න වෙනවා. මේකට මුදල් අවශ්‍යයි. මේ මිලියන 600 මේගොල්ලෝ තවත් විදේශ ඍජු ආයෝජනයක් හැටියට ගේන්න දැන් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ න්‍යායන් වෙනස්, සමහරුන්ගේ න්‍යායන් වෙනස්. එතුමන්ලගේ න්‍යායේ මත ඉදිරිපත් කරන කාරණා, එතුමන්ලා ඉදිරිපත් කරන කාරණා. හැබැයි අපි ඒවා පිළිගන්න ඕනේ නැහැ. හැබැයි අපි වගකීමෙන් කියන්න කැමති මෙවැනි සුවිශේෂ ඍජු විදේශ ආයෝජනය හරහා මේ රටට යහපතක් මිසක් අයහපතක් වෙන්නේ නැහැ කියලා.
අනුර කුමාර් දිසාමිතුමා
ගාක් ලොකු විවාදයකට යන්නේ නැහැ. මගේ අදහස ඉදිරිපත් කරා. ගොඩාක් විට ඔහොම එනවා, ඕගොල්ලෝ මේ ධනවාදී, ඒ න්‍යාය මේක, අපි වෙන න්‍යායක්. මේ න්‍යායක් ගැන නෙවෙයි මම කතා කරේ, දූෂණයක් ගැන. දූෂණය ධනවාදයටත් එකයි, සමාජවාදයටත් එකයි. දූෂණය නම් දූෂණය. දූෂණයට න්‍යාය බදන්න යන්න එපා. මම ඊළඟ කියන්නේ ගරු නියෝජක කතානායකතුමා, ඉතා පැහැදිලිව කිව්වේ මේ ඍජු ආයෝ ඕගොල්ලෝ මම කිව්වා විවිධ හෝටල් ව්‍යාපෘති වලට මේ පාර්ලිමේන්තුව මට මතකයි එතුමම ගෙනල්ලා සමහර වෙලාවට කළුතර ටයර් කම්මල්ට වෙනීවට බදු සහන ලබා දුන්නා. හැබැයි මේක එහෙම එකක් නෙවෙයි. මේක අපි සතුව තිබුණු වරායක්, අපි පැවරීමකට ලක් කරනවා. ඒතර පැවරීමකට ලක් කරන ඔබතුමා කියන මේ තරඟකාරීත්වය ලෝකේ තරඟකාරීත්වයෙන් ගේන්න කියලා. ඇත්තට මෙතන තරඟකාරීත්වය කළ යුතු නම් තිබුණේ එහෙමනම් අපි සතුව මේ හම්බන්තොට වරාය තිබෙනවා. ඒකේ තක්සේරු වටිනාකම මෙච්චරයි. ඒ වරාය ලබා ගන්නා කවර හෝ සමාගමකට අපි වසර 25ක් යනතෙක් මේ බදු සහන දෙනවා. ඒ බදු සහන වලට යටත්ව ඒ බදු සහන තමන්ගේ ආයෝජනයේ ප්‍රතිඵල ලෙස සලකා ටෙන්ඩර් කරුවන් ඉදිරිපත් වෙන්නේ. ඒකනේ විනිවිද බාහිර. තමුන්වහන්සේලා නියෝජනය කරන ධනවාදී අඩුම තරමේ ඒ විනද ඒ තරඟකාරීත්වය රකින්නවා. ඒක තරඟකාරීත්වය. තමුන්වහන්සේලා ඒක රකින්නෙත් නැහැ. මේ තමුන්වහන්සේලා න්‍යාය මේක කොහෙවත් නැහැ. මේ ඇවිල්ලා අන්ත හරිද? අර දූෂිත ගනුදෙනු යටපත් කර ගැනීම සඳහා දරන ප්‍රයත්නය. ඇයි තමුන්වහන්සේට බැරි? මට කියන්න මේක කරන්න බැරි. හම්බන්තොට වරාය තක්සේරු කරා. අපි ඊඩම් ප්‍රමාණය කිව්වා. ආයෝජන කලාපයක් කර 2998 දෙනවා කියලා කිව්වා. මුහුදු තීරයේ දෙපසට අපි කිලෝමීටර් 100 ඒ වගේ වැඩ කරන්න වෙන කාටවත් දෙන්නේ නැහැ කිව්වා අවුරුදු 15කට. අපි විනිමය පාලන පනතේ මේක අයින් කරනවා. මේ වගේ බදු සහන දෙනවා. කරුණා කරලා තව සමාගම් ඉදිරිපත් වෙන්න. දෙහිම කරේනේ. තමුණාසලා ලබා දීලා ඉවර වෙලා ගිවිසුම අත්සන් කරලා ඉවර වෙලා පාර්ලිමේන්තුවට දාලා බදු සහන දෙනවා. ගිවිසුම අත්සන් කරවට අපි දැනන් හිටියේ මේ බදු සහන දෙන බව. ඒ විතරක් නෙවෙයි ඔබතුමා කියපු එක අගමැතිතුමායි ඕක තමයි ඔය කැබිනට් මණ්ඩලෙමනේ. ඉතින් ඔය කැබිනට් මණ්ඩලෙම තමයි තීරණයක් ගත්තේ පාර්ලිමේන්තු විවාදයට ලක් කරලා ඒක ලැබෙන කරුණු මත ගිවිසුම සංශෝධනය කරලා අත්සන් කරන්න කියලා. හැබැයි ඒ කැබිනට් මණ්ඩලෙම තීරණය කරනවා පාර්ලිමේන්තු විවාදයක් ඕනේ නැහැ කියලා. ඉතින් අපි තීරණය කරපු එකක් නෙවෙයි ඒක තමයි අසලම තීරණය කරපුවා. හැබැයි හරියටම දිනවක වවන්න බැලුවොත් ගරු කතා නැහැ එතුමනි. එහෙම විවාදයකට ඉඩ තිබුණ
නැහැ.
සිකුරාදා විවාදයට දාලා තිබ්බ සෙනසුරාදා අත්සන් කරන්න තිබුණ ගිවිසුම. ඒ නිසා පාර්ලිමේන්තු විවාද නිකන් බෝඩ් ලෑල්ලකට විතරයි. මොකද මෙවැනි ජාත්‍යන්තර ගිවිසුමක් සිකුරාදා විවාද කළා සෙනසුරාදා අත්සන් කරන්න පුළුවන්. සිකුරාද විවාදේ කඩා කප්පල් වුණා සෙනසුරාදා අත්සන් කරා. ඒ නිසා එතුමා කියන තර්ක කිසිසේත් පිළිගන්න පුළුවන් තර්ක නෙවෙයි ගරු නීති කතා නැහැ එතුමනි.